මහාචාර්ය තිස්ස විතරමැතුමා.
ගරු මුලාසන රූද මන්ත්‍රිතුමාගෙන් අවසරයි. අප අද වැදගත් දේශපාලන ජීවිතයක් ගත කරලා අප රටේ ජනතාව වෙනුවෙන් සේවය කරපු මන්ත්‍රීවරුන් 4 දෙනෙක්ගේ ශෝක ප්‍රකාශ කරන අවස්ථාවක තමයි ඉන්නේ. මේ අතර මම මුලින්ම මතක් කරන්න කැමති කේ තුරේරත්න සිංහම් මන්ත්‍රීතුමා. එතුමා ත්‍රිවිධ ජාතික සන්ධානයේ මන්ත්‍රී කෙනෙක් හැටියට ඒ පක්ෂයේ ප්‍රතිපත්ති පදනම් කරගෙන තමන්ට ඡන්දය දුන්න වැඩිය දෙමළ ජනතාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරා. එතුමා ඒක කරන ගමන් නොයෙකුත් අපහසුකම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් ඒවත් නොතකා මුළු දේශපාලන ජීවිතය තුළම ඒ එතුමාගේ අරමුණු වෙනුවෙන් අප කැප වෙලා ක්‍රියා කළා. දෙවනුව මම වචනයක් කියන්න කැමති චන්ද්‍රකුමාර් ගුණවර්ධන මන්ත්‍රීතුමා ගැන. එතුමා දකුණෙන් මතුවුණ නීතිඥවරයෙක් හැටියට විශිෂ්ට සේවාවක් ඒ පළාතේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තියෙනවා. එතුමා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් හැටියට දිගටම ඒ පක්ෂයේ දේශපාලනයට බැඳිලා ඒ ප්‍රතිපත්ති අනුව එතුමා මේ උපරිම ලෙස කටයුතු කළා. අපේ රටේ විවිධ දේශපාලන මත තියෙනවා. ඒ මත දැරීමේ අවංකව දැරීමේ අයිතිය හැමෝටම තියෙනවා. එතුමාගේ දේශපාලන මතය අනුව උපරිම සේවයක් කරලා තියෙන මන්ත්‍රී කෙනෙක් හැටියට අපේ ගෞරවය දක්වනවා. ඊයින් පසුව මට මේ යම් දෙයක් කියන්න තියෙන්නේ ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ හිටපු මන්ත්‍රීවරුන් දෙන්නෙක් සම්බන්ධවයි. ටීබී ඒකනායක මන්ත්‍රීතුමා අපේ පක්ෂයට සම්බන්ධ වුණේ තරුණයෙක් කැටියට. මාලිදේව කුරුණෑගල පාසලේ ශිෂ්‍යයෙක් කැටියට මම ඇති කරපු සමසමාජ ශිෂ්‍ය සංවිධානයේ සමාජිකයෙක් වෙලා එතුමා ඒ කාලයේ සිටම පරිත්‍යාගශීලීව වෙහෙස දරලා අපේ අදහස් අපේ විසඳුම් ශිෂ්‍යයින් අතරේ පැතිරවන්න උපරිම ලෙස කටයුතු කළා. එතුමාගේ ඒ වාමාංශික දේශපාලන දර්ශනය මේ සම්බන්ධව විවිධ දේවල් කියන්න තියෙනවා. මම හිතන්නේ කලින් කතිකයෙන් කීප දෙනෙක් සඳහන් කළා. එතුමා නොයෙකුත් සතන් වලට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා, හිරපත් කන්න සිද්ධ වුණා. මේවා නොතකා එතුමා මේ අපේ පක්ෂයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක් වුණාට ඒ වාමාංශික සමසමාජ සටන්කාමිත්වය අත්හැරියේ නැහැ. එතුමා මුළු ජීවිතේම ගත කළේ සාමාන්‍ය දුප්පත් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙනයි. ඒක සඳහා අර කවුරුත් කිව්වා වගේම බුලත් හපාගෙන මිත්‍රයෙක් හැටියට තමයි දුප්පත් ජනතාව එක්ක ඒ ජනතාවට සේවය කිරීමෙන් කටයුතු කළේ. එතුමාගේ දේශපාලන වාමාංශික අදහස් සමසමාජ පක්ෂය තුළ ඉඳගෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉඳගෙනත් අවංකව ඉදිරියට ගෙන ගියා. අපේ රටේ ප්‍රගතිශීලී ගමනේ වැදගත් තැනක් දිගටම අන්තිම වෙනතුරු දැරුවා. මම අන්තිම වශයෙන් කතා කරන්නේ මගේ හොඳ මිත්‍රයෙක් ගැන. සමසමාජ පක්ෂයේ සහෝදරයෙක් ගැන. එතුමා තමයි බද්දේගම සමිත ගරු ස්වාමීන් වහන්සේ. ළමයෙක් හැටියට, ශිෂ්‍යයෙක් හැටියටත් වාමාංශික අදහස් ඇතුව ඒ කාලේ ඉඳලම ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වෙලා මුළු ජීවිතයම කැප කළා අපේ පක්ෂයේ දුප්පත්කම නැති කරන, දුප්පත් පොහොසත් පරතර අවම කරන, ඒ වගේම මේ රටේ නියම දියුණුවක් ඇති කිරීම සඳහා ක්‍රියා කිරීමට පළාතේ තුළ මම හිතන්නේ ප්‍රාදේශීය සභාවෙන් පටන් අරගෙන පළාත් සභාව තුළින් එතනින් එහා පාර්ලිමේන්තුවේ අවංක සේවයක් ඒ ජනතාව, විශේෂයෙන් දකුණේ ජනතාව බද්දගම මුල් කරගෙන අප කැප වෙලා ඉෂ්ට කළා. ඕන වෙලාවක රෑ දවල් නොතකා එතුමා ප්‍රශ්න තියෙන ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. මම මේක සම්බන්ධ වෙන්නත් සිද්ධ වෙලා තියෙනවා. නොයෙකුත් අවස්ථාවල මම මේ එතුමාගෙන් දුරකථනයෙන් මේ පණිවිඩ ඇවිල්ලා, මම වෛද්‍යවරයෙක් වන නිසා අහවල් පුද්ගලයා දරුණු ලෙස මේ එක්ක ඇක්සිඩන්ට් එකකින් හරි වෙනත් රෝගයකින් බහරුවලට ඇතුල් වෙලා ඇතුල් කරලා තියෙනවා. කරුණා කරලා මේ ලෙඩා ගැන හොයලා බලලා ඒ වෛද්‍යවරුන්ටත් කතා කරලා උපරිම සේවයක් ලබා දෙන්නයි කියන අවස්ථා මට මතක් තියාගන්න බෑ ඒ තරම් බහුලව කෙරුණා. ඒ කියන්නේ පීඩිත ජනතාවට පමණක් නෙමෙයි, දුකෙන් මේ යම් පුද්ගලයෙක් මේ පෙළුණා නම් ඒ පුද්ගලයා වෙනුවෙන් අනුකම්පා සහිතව ඉදිරිපත්ව කටයුතු කරපු ගරු ස්වාමින් වහන්සේ නමක් පමණක් නෙමෙයි සමසමාජකාරී හැටියට මට එතුමාගේ මේ නැතිවීම ගැන මේ මගේ බලවත් ශෝකය සමසමාජ පක්ෂයේ බලවත් ශෝකය සියලු ඥාති හිතවත් පිරිසට පළ කරනවා මේ මියගිය සියලු දෙනාගේම ඒ ඥාති හිතවත් සම්බන්ධකම් ඇති පිරිස තත් ඉදිරිපත් කරමින් මගේ වචන ස්වල්පම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඊළඟට ගරු ගුණපාල රත්නසේකර මහතුම.
ගරු මුලස්නාඩුඩ මන්ත්‍රීතුමනි, අද දිනේ බද්දේගම සමිත හිමියන්ගේ අපවත් වීම, ඒ වගේම ගරු ටීබී එක නායක මහත්මතුමාගේ අභාප්‍රාප්ත වීම, ගරු තුරේ රත්නසිංහ ඇතිතුමාගේ අභාප්‍රාප්ත වීම, චන්ද කුමාර් විජේගුණ මහතාගේ අපවත් වීම සම්බන්ධයෙන් ශෝක යෝජනාවක් පාර්ලිමේන්තුවේ කතා කරන විවාදය, මම පළමුවෙන්ම කැමති මේ අපවත් වූ ඒ වගේම අභාප්‍රාප්ත වූ සියලුම දේශපාල නායකින්ගේ පවුල්වල ඥාතීන්ට, ඒ වගේම පවුලේ සමාජිකයින්ට, ඒත් එක්කම අනුගාමිකයින් සියලු දෙනාට මේ අපවත් වීම සම්බන්ධයෙන් කුරුණෑල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් හැටියට මගේ ශෝකය මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි. ඇත්තෙම මේ සිවුදෙනා අතරින් අපට බොහොම සමීප ලෙංගතු, මට පුද්ගලිකව ගත්තොත් අපේ හදවතේ ජීවත් වෙන නායකයා තමයි ගරු ටීබී එක නායක මැතිතුමා. මම දේශපාලනයට ආවේ 2019 දී. හැබැයි ඊට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු මම වැඩියෙන් ආදරය කරපු දේශපාලන නායකයා ටීබී එක නායක මැතිතුමා කියන එක මගේ හෘද සාක්ෂිය. ත්‍රේ දවස්වල මම දේශපාලනඥෙක් නොවුනත් මැතිවරණයක් ආසන්න වෙලාවක මෙතුමා මුණ ගැහෙන්න ගෙදරට යනවා. මන් දැක්ක දේශපාලනඥ අතර ඉතාමත් නිහතමානී ගුණයෙන් යුතුව අපිට බොහොම හොඳ සැලකිල්ලකින් කතා කරපු, උදේ පාන්දරක ගියත් ඇවිල්ලා නිහතමානී ලෙස අපිව මුණ ගැහුණු, ඒක අපටත් කළ හැකි උදව්වක් දෙද්දී ඒ වෙනුවෙන් එතුමලාගේ කෘතඥ පූර්වතාවය ප්‍රබල ලෙස පුද කරපු බොහොම නිහතමානී නායකයෙක්. එතුමගේ පියාණන්ගේ ඒ ගතිගුණ ඊටත් එහා තිබුණ නිසා විය හැකි. මම හිතන පියාණන් වුණත් මම පුද්ගලිකව දන්නවා ගෙදර හොඳ බාත්රූම් එකක් තිබුණත් වැවට ගිහින් නාන ගොවියෙක්. ඒ නිසා මෙතුමට ඒ ගතිගුණ ඇවිල්ලා ඇති. මල ගෙදරක ගියත් මං හිතන්නේ කොහේ හරි බංකුවක වාඩි වෙලා බුලත් පිටක් කාලා ඒ මල ගෙදර මං හිතන්නේ කිසිදු අවමංගල උත්සවයක් එතුමා අතාරින්නේ නැහැ. ඒ සෑම තැනකටම තමන්ගේ දායකත්වය දීපු ඉතාමත් ආදර්ශමත් දේශපාලන නායක, විශේෂයෙන් හාතිගමුව ශ්‍රී රාහුල විද්‍යාලය කියන ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා මලියදේව විද්‍යාලයට ඇතුළු වෙලා මලියදේව විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබලා කොළඹ විශ්වවිද්‍යාලයේදී ශාස්ත්‍රවේදී උපාධිය සමත් වෙලා බොහොම උගත් පුද්ගලයෙක් හැටියට දේශපාලනයට ප්‍රවිෂ්ට වුණේ, විශේෂයෙන්ම මම හිතන්නේ අවුරුදු 23ක් වගේ වයසේදී මැතිවරණයකට ඉදිරිපත් වෙන මට්ටමට මුලින්ම සමසමාජ පක්ෂය හරහා දේශපාලනයට ඇවිල්ලා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා ඒ වගේම තරුණයෙක් හැටියටත් ශිෂ්‍ය සංවිධානයක ලේකම්වරයෙක් හැටියටත් ශිෂ්‍යයෙකුගේ කාලේ ඉඳන්ම දේශපාලන උණ තිබුණු, දේශපාලනය කරන්න අවශ්‍යයි මේ රටට යම් සේවයක් කළ යුතුයි කියලා හැඟීමෙන් කටයුතු කරපු දේශපාලන නායකයෙක්. ඒ වගේම අපට පසු කාලිනව දේශපාලනයක් කරන්න දැඩි දැවැන්ත ආදර්ශයක් සපයපු දේශපාලන නායකයෙක් හැටියට තමයි ටීබී එක නායක මැතිතුමා මම දකින්නේ. විශේෂයෙන් යාපහුව ජනතාව අදටත් ටීබී එක නායක මැතිතුමා අමතක කරලා නැහැ. මොකද්දෝ දෛවෝපගත සිද්ධියකට 2020 පැවති මහ මැතිවරණයේදී එතුමා මම හිතන කලින් ගත්ත තීරණයක යම්කිසි පුංචි දෝෂයක් නිසා විය හැකි. එතුමා මෙවර පාර්ලිමේන්තුවට එන එක වැළකී ගියා. නමුත් මං හොඳටම දන්නවා යාපහුව ජනතාව අපිට අපි මැතිවරණ ක්‍රියාදාමයට සම්බන්ධ වෙලා කටයුතු කරද්දිත් යාපහුවේ ජනතාව බහුතරයක් කිව්වේ එතුමා මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු නායකයා, එනිසා එතුමට ඒ අපොහොයි ජනතාවගේ සහයෝගය දෙනවා. එතර විශේෂයෙන් මෙතුමා බව ප්‍රාප්ත වුණාට පස්සේ යාපොහොයි ජනතාව අපි මුණ ගැහෙන සෑම අවස්ථාවකදීම මෙතුමාගේ අභාප්‍රාප්ත වීම ගැන ශෝකය පළ කරනවා විතරක් නෙවෙයි, එතුමලාගේ පවුලේ සමාජිකයේ කහුමුණා විතරක් නෙමෙයි, යාපහුවට දැවැන්ත පාඩුවක් හැරෙට තමයි යාපහුවේ ජනතාව දැක්කේ. ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙත මගේ මතක තාලෙට හතර වතාවක් හෝ පස් වතාවක්, ඒ වගේම ඇමතිවරයෙක් ලෙස තවත් වතාවක් මෙතුමා දැවැන්ත සේවයක් කුරුණෑගලට විතරක් නෙමෙයි සමස්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් කරලා තියෙනවා. ඒ වගේම මේ අද ශෝක යෝජනා ගෙනල්ලා ඉන්න සියලු දේශපාලනඥයෝ එහෙම තමන්ගේ වගකීම රට වෙනුවෙන් ඉට කරපු අය. ඉතින් විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට නායකත්වයක් දෙන්න හිටපු දේශපාලන නායකයා විශේෂ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියන යෝජනාව පළමුවෙන්ම ගෙනල්ලා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂක බවට පරිවර්තනය කරන්න පළවෙනි රැස්වීමේ ඉඳන් ඒ මූලිකත්වයේ ගත්ත නායකයා හැටියට අද ඒතර රටේ අග්‍රාමාත්‍යවරයා කුරුණෑගලින් බිහි කරන්න කැප වුණේ අපේ ටීබී ඒකනායක මැතිතුමා. ඒ නිසා ටීබී ඒකනායක මැතිතුමාගේ අපවත් වීමෙන් කුරුණෑගලට වන පාඩුව රටට වන පාඩුව දැන් කියානීම කරන්න බෑ. විශේෂයෙන්ම දේශපාලනඥයා යනු හොරෙක්, වංචාකාරයෙක්, දූෂිතයෙක්, අක්‍රමිකතාවල යෙදෙන්නේ කියලා සමස්ත සමාජයේම දේශපාලනඥයා ගර්හාවට ලක් කරන යුගයක එවන් ගර්හාවකට ලක් නොවුණු නායක හැටියට තමයි අපි ටීබී ඒකනායක මැතිතුමාලා හැම දකින්නේ. ඒ නිසා අපට ඇත්තටම කුරුණෑගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකාවට මේක අතිවිශාල පාඩුවක්. නමුත් සියල්ල අනිත්‍යයි බුදුරජාණන් වහන්සේ කිව්ව දේශනාව දේශනා කිරීම සපත කරමින් ටීබී ඒකනායක මැතිතුමා හා මේ අනිකුත් දේශපාලනඥ ස්වාමීන් වහන්සේත් ඇතුළු සියලු දෙනා ශ්‍රී ලංකාවේ සේවය නිමවා අපෙන් නික්මී ගිහින් තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්නේ මේ අද ටීබී ඒකනායක මැතිතුමා ඇතුළු සමිත ස්වාමීන් වහන්සේ ඇතුළු අද ශෝක යෝජනා ගෙනල්ලා තියෙන මේ දේශපාලන නායකින්ගේ අභාවය සම්බන්ධයෙන් ඒ පවුල්වල සමාජිකයින්ටත් ඒ වගේම ඥාතීන්ටත් හිතවතුන්ටත් විශේෂයෙන් අනුගාමිකයින්ටත් මට විශේෂයෙන් කියන්න ඕන කුරුණෑගල දිස්ත්‍රික්කයේ හා යාපහුව ජනතාවටත් මම මගේ ශෝකය මේ අවස්ථාවේ පුද කරන්න කැමති. බොහොම ස්තුතියි.
ඊළඟට ගරු බුද්ධික පතිරණමැතිතුමා
මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි අද ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් නායකයා විදියටත් එවැගේම එක්සත් ජාතික පක්ෂය තුළ පළාත් සභා මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායකවරයා වශයෙන් දකුණු පළාත් සභාවේ සහ දෙවරක් මාතර ජනතාවගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ කටයුතු කරපු ජනතා නියෝජිතයෙක් වශයෙනුත් එවැගේම මගේ ගම් ප්‍රදේශය වන කමුරුපිටිය මැතිවරණ කොට්ටාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් 1983 සිට 88 දෙසැම්බර් මාසේ 20 පාර්ලිමේන්තුව විසිරවන තෙක් කමුරුපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙනුත් කීර්තිමත් නීතිඥයෙක්, මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්, මාතර අද මහනගර සභාවක් වුණත් එදා මහනගර සභාවේ අද මහනගර සභාව එදා මාතර නගර සභාවේ නගරාධිපතිවරයා විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කරපු චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා මාතර රාහුල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්. ඒ වගේම නිදිජ චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා නියෝජනය කරන විජේගුණවර්ධන සහ ඒ වගේම විජේවර්ධන පරම්පරාවන් මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනයත් එක්ක අවියෝජනීය බැඳීමක් තිබ්බා. 1960 මාර්තු මැතිවරණයෙන් මාතර මැතිවරණ කොට්ටාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදියට පත් වුණු එවැගේම 60 මාර්තු මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ රාජාසන කතාවට ස්තුති යෝජනාව ඉදිරිපත් කරපු මාතර එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල විද්‍යාලයේ ආචාර්ය ජස්ටින් විජේවර්ධන මැතිතුමාගේ සමීප ඥාති පුත්‍රයෙක් නිදිඥ චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා. එවැගේම මේ පාර්ලිමේන්තුව 1989 සිට 94 දක්වා නියෝජනය කරපු මාතර ආසන එක්සත් ජාතිපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් සහ මාතර ආසන එක්සත් ජාතිපක්ෂයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරපු දක්ෂිණ සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරපු ග්‍රාම සංවර්ධන නිලධාරීවරයෙක් වශයෙන් කටයුතු කරපු මගේ දේශපාලනයට මට අත්පොත් තියපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් විජේවර්ධන මැතිතුමා නිතින්ජ චන්ද්‍රකුමාර් විජේගුණරත්න මැතිතුමාගේ ඥාති සහෝදරයෙක්. එතකොට නිතින්ජ චන්ද්‍රකුමාර් විජේගුණරත්න මැතිතුමා 1987 කඹුරුපිටිය අතුරු මන්ත්‍රී තරඟයෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පැමුණා. ඒ අවස්ථාවේදීම තමයි මාතර දිස්ත්‍රික්කයේ 83 අතුරු මන්ත්‍රී තරඟ ආසන තුනකට පැවැත්තුණා. කඹුරුපිටිය මැතිවරණ කොට්ටාෂයේ නීතිඥ චන්ද්‍රකුමාර් විජේගුණවර්ධන මැතිතුමා එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරයා විදියට, ඒ වගේම හක්මන මැතිවරණ කොට්ටාෂයෙන් වර්තමාන මේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්දයාප අබේවර්ධන මැතිතුමා එක්සත් ජාතිපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදියට, දෙවනුවර මැතිවරණ කොට්ටාෂයෙන් දිවංගත PSL ගලප්පත්ති මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදියට ආවේ. චන්ද්‍රකුමාර් විජේගුණවර්ධන මැතිතුමත් මහින්දයාප අබේවර්ධන මැතිතුමත් ඉතිහාසගත වෙලා තියෙන්නේ ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේදී මුලසනේ මන්ත්‍රීතුමනි ඔබතුමත් නියෝජනය කරන මේ කොළඹ දිස්ත්‍රික්කයේ එදා හෝමගම මන්ත්‍රීවරයා හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වුණු ගාමනී ජයසූරිය මැතිතුම ඉල්ලස් වුණා. ඒ වගේම නීතිඥ චන්ද්‍රකුමාර් විජේගුණවර්ධන මැතිතුමත් මහින්දයාප අබේවර්ධන මැතිතුමත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරා වුණත් මේ කාරණේදී ඉතා පැහැදිලි වෙනස් මතයක හිටියා. අර ඊයේ පෙරේදා ගෙවල් ගිනි ගත්තා වගේම 87 මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි ගත්තා. මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනාගෙන් ගෙවල් ගිනි නොගත්ත සීමිත මන්ත්‍රීවරු කීප දෙනාගෙන් කෙනෙක් තමයි නීතිඥ චන්ද්‍රකුමාර් විජේගුණවර්ධන මැතිතුමාගේ නිවස. එතුමාගේ නිවස තියෙන්නේ අදටත් තියෙන්නේ මාතර බ්‍රවුන් සිල්වල. මම බොහෝ අවස්ථාවක් ගිහිල් තියෙනවා. ඔහුගේ නිවස ගිනි ගත්තේ නැහැ. මහින්දයාප අබේවර්ධන මැතිතුමාගේ ගෙදරට ගිනි තිබ්වා. SK පියදාස මැතිතුමාගේ ගෙදරට ගිනි තිබ්වා. දෙනියාය මන්ත්‍රී කීර්ති අබේක්‍රම මැතිතුමාගේ නිවසට අලාභයක් වුණේ නැහැ. දානන්ද වික්‍රමසිංහ මැතිතුමාගේ නිවසට අලාභයක් වුණේ නැහැ. නමුත් චන්ද්‍රකුමාර් විජේගුණවර්ධන මැතිතුමා ගැන මාතර ජනතාවට ලොකු ගෞරවයක් තිබුණා. ඔහු නීතිඥයෙක් වශයෙන් ජනතාවට ලොකු සේවයක් කරා. කොටින් මේ මම කතා කරන අපේ නිවසේ මොකද චන්ද්‍රකුමාර් විජේගුණවර්ධන මැතිතුමාගේ ආදරණීය බිරිඳත් මගේ මමත් එකට ගුරු සේවයේ වැඩ කරපු උදවි. එසා පවුලේ සම්බන්ධතාවයකුත් අපි දෙපිරිස අතර තිබුණා. අපි පදිංචි අදටත් පදිංචි මාතර නිවසේ ඔප්පුව පවා සංකල දින එතුමා. ඒ නිසා මගේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ නීතිඥ චන්ද්‍රකුමාර් විජේගුණවර්ධන මැතිතුමා සිංහ සමාජය තුළ කැපිපෙන කාර්යභාරයක් ඉෂ්ට කරපු කෙනෙක්. ඔහු දිස්ත්‍රික් 306A මාතර සිංහ සමාජය තුළ කැපිපෙන කාර්යභාරයක් ඉෂ්ට කරා. මට මතකයි මම දහම් පාසල් ශිෂ්‍යෙක් විදියට, ඒ වගේම දහම් පාසල් ප්‍රධානාචාර්යවරයෙක් විදියට කටයුතු කරන වකවානුවේ කටයුතු කරපු වකවානුවේ ඔහු වර්ෂයකට සැරයක් පැවැත්වුවා මාතර දිස්ත්‍රික්කයේ දහම් පාසල් අතර තරඟයක්, කතික තරඟයක්. ඒ කතික තරඟෙන් මට අවස්ථා දෙකක රිදී පදක්කම් දිනා ගන්නත්, ඉන්පසුව රන් පදක්කම් දිනා ගන්නත් අවස්ථාව ලැබුණා. ලෝක සාමය සඳහා ආගම් මට මතකයි මාතෘකාව, මේ මාතෘකාව යටතේ අවස්ථා ගන්නාවක එතුමාගේ මූලිකත්වයෙන් 306A සිංහ සමාජයේ පවත්වපු කතික තරඟෙන් රිදී පදක්කම් සහ රන් පදක්කම් දිනා ගන්න මට එදා ශිෂ්‍යෙක් විදියට අවස්ථාව ලැබුණා. ඒ නිසා නීතිඥ චන්ද්‍රකුමාර් විජේගුණවර්ධන මැතිතුමා සහ විජේවර්ධනවරු සහ විජේගුණවර්ධනවරු එදා මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු කවදාවත් හොරු නෙවෙයි, මිනිමරුවෝ නෙවෙයි, වංචාකාරයෝ නෙවෙයි, දූෂකයෝ නෙවෙයි, මහත්මා දේශපාලනය කරපු අය. ජස්ටින් විජේවර්ධන මැතිතුමා, අද අපි මේ කතා කරන රංජන් විජේ මේ චන්ද්‍රකුමාර් විජේගුණවර්ධන මැතිතුමා, ඒ වගේම අදටත් දේශපාලනය සමුවර ගත්තත් විශ්‍රාම සුවයෙන් ගත කරන රංජන් විජේවර්ධන මැතිතුමාලා කවදාවත් හොරකම් කළා නැහැ, මිනිමරලා නැහැ, වංචා දූෂණ කළා නැහැ, බලය අපහරණය කළා නැහැ. ඒ නිසා එතුමාගේ ජීවිතෙන් ගන්න තියෙන ආදර්ශයන් ඉතා වැඩි. මෙන්න මේ කාරණා සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම 1991 පළාත් පාලන මැතිවරණදී මාතර නගර සභාවට එතුමා පුරපති අපේක්ෂක නැත්නම් නගරාධිපති අපේක්ෂක වශයෙන් තරඟ කරා. ඌ විපක්ෂ නායකවරයා බවට පත් වුණා. ඉන්පසුව 1997 පළාත් පාලන මැතිවරණවලදී ඔහු නැවතත් මාතර මහනගර සභාවට තරඟ කරා. නගරාධිපති අපේක්ෂකවරයා වශයෙන් එවරත් ඔහු විපක්ෂ නායකවරයා වශයෙන් මන්ත්‍රීවරු හතර දෙනෙක් සමගින් පත් වුණා. පසුව ඔහු දේශපාලන ක්‍රියාවලියෙන් ඈත් වෙලා තමුගේ නීතිඥ වෘත්තියත් එවැගේම සිංහ සමාජය තුළ කටයුතුත් එවැගේම ඔහු මමත් නියෝජනය කරන මාතර මහමන්තින්ද පිරිවෙන් විද්‍යායතනයේ විද්‍යාරක්ෂක දායක සභාවේ සභාපතිවරයා වශයෙන් සෑහෙන කාලයක් කටයුතු කරා. එහෙම කටයුතු කළා තමයි ඔහු මීට වසර දෙකකට කලින් සදහටම අපි අතරින් වෙන්නුනේ. ඒ වගේම මම මේ අවස්ථාවේදී මාතර දිස්ත්‍රික්කය වෙනුවෙනුත් කඹුරුපිටිය මැතිවරණ බල ප්‍රදේශය වෙනුවෙනුත් නොමැකෙන සේවයක් කරපු නීතිඥ චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන මැතිතුමාගේ සේවය කඹුරුපිටියේ ජනතාව, මාතර ආසනයේ ජනතාව පමණක් නෙවෙයි මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ නියෝජිතයා විදිහට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. ඒ කාරණා පිළිබඳව මාතර ජනතාවට දැඩි ගෞරවයක් භක්තියක් තියෙනවා. එවැගේම දිවංගත ජස්ටින් විජේවර්ධන මැතිතුමා නියෝජනය කරපු විජේවර්ධන පරපුර සහ විජේ ගුණවර්ධන පරපුර අද පාර්ලිමේන්තුව නියෝජනය නොකරත් මම මේ පාර්ලිමේන්තුවට තෙවරක් පත් වුණු හැම වෙලාවකදීම ඔවුන් හැම තැනකම ගිහිල්ලා කිව්වේ විජේවර්ධන සහ විජේ ගුණවර්ධන පරම්පරාවේ අනුප්‍රාප්තිකෙක් දේශපාලනයට නොකලට ඔවුන්ගේ අනුප්‍රාප්තිකෙක් සේ සලකා බුද්ධික පතිරණගේ ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිය දෙන්න කියලා. ඉතින් ඒක මම සලකන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිත් එක්ක සමපාත වෙන මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයා විදියට මාතර ජනතාව ඒ ඔවුන්ගේ ඉල්ලීම පස්සරයක් අනුමත කරමින් පස්සරයක් මාව පළාත් සභාවේ දෙසරෙකුත් පාර්ලිමේන්තුවේ තුන්සරෙකුත් පළවෙනි බටපත් කරේ ඔවුන්ගේ ඉල්ලීමටත් ගෞරවයක් වශයෙන්. සා මට යුතුකමක් තියෙනවා. නීතිඥ චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන මැතිතුමා පිළිබඳව මගේ ගෞරවය පුද කරන්න, ඒ වගේම එතුමට නිවන්සෝ ප්‍රාර්ථනා කරන්න, ඒ වගේම එතුමගේ ආදරණීය බිරිඳ, වගේම දුවණියන් දෙදෙනා, ඒ දුවණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දුවණිය අපි එක වයසේ, ඒ ශාන්ත මරියා කන්‍යාරාමයේ ඉගෙන ගන්නකොට මම මාතර රාහුල විද්‍යාලේ අපි එක වයසේ, සා මගේ යුතුකමක් තියෙනවා. ඒ සියලු දෙනාට ශෝකය පළ කරන මේ යෝජනාවේදී මගේ ශෝකයත් එකතු කරන්න පුජ්‍යලිකව මගෙත්, ඒ වගේම අපේ පවුලෙත්, ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවගෙත්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගයේ සියලු දෙනා වෙන්නේ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ශෝකය සමගත් අපි එකතු වෙනවා. බොහොම ස්තුතියි.
මීළඟට ගරු මොහන් සිල්වා මහතුමා. ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි, අද අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම තමන්ට පාර්ලිමේන්තුවේ ගත කරන්න ලැබිච්ච කාලය තුලින් සහ තමන්ගේ අත්දැකීම් ජීවන තත්ත්වයන් තුලින් මේ සමාජයට විශාල සේවාවක් කරපු අපි අතරින් සමුගත්ත අපි ගරු කරපු ශ්‍රේෂ්ඨ දේශපාලනඥයින් හතර දෙනෙක් පිළිබඳව අද ශෝක යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඉතින් පළමුවෙන්ම අපි කැමති කෙටි අදහසක් ඉදිරිපත් කරන ගරු තුරේරන්න සිංහම් කදිරගාම තම්බි මැතිතුමා, එතන මෙතුමා අධ්‍යාපනඥයෙක් හැටියට ඒ ප්‍රදේශයේ ජනතාවට විශාල වැඩසක් කරලා ඉන් පසුව පාර්ලිමේන්තුවෙත් අපිට මතකයි එතුමා තමන්ගේ ජනතාව වෙනුවෙන් ලොකු හඬක් අවදි කරා. ඉතින් එතුමාගේ අභාවය සම්බන්ධයෙන් අපේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයෙක් හැටියට කටයුතු කරපු නීතිඥ චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන මැතිතුමා, එතුමා අවුරුදු 60ක් ක්‍රියාකාරීවම වෘත්තීය නීතිඥවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. එදා 1983 අතුරු මැතිවරණයේදී කඹුරුපිටිය ආසනයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරිලාපත් වෙලා විශාල වැඩකොටසක් ඒ ප්‍රදේශයේ ජනතාවට කරලා තියෙනවා. විශේෂයෙන්ම එවකට මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්ච ජස්ටින් විජේවර්ධන මැතිතුමාගේ නැගණියගේ පුත්‍රයා එතුමා. ඉතින් එතුමා මම හිතන්නේ අපි හැම දිනාටම මෙතන මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් කතා කරා. මේ සමාජයට ඉතාම ආදර්ශමත් ආකාරයට එතුමා තමන්ගේ මන්ත්‍රී ධුරය කටයුතු කරලා තියෙනවා කියන කාරණේ තමයි අපිට තියෙන අත්දැකීම. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි, අපි කැමති මම කැමති ගරු ටීවී ඒකනායක මැතිතුමා පිළිබඳව නම් අදහසක් ප්‍රකාශ කරන්න. එදා එතුමා තිලක් බණ්ඩාර ඒකනායක හැටියට උපත ලබලා විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධි රැකට කටයුතු කරමින් උපාධියෙන් පස්සේ තුමා මම හිතන උපාධිය ගන්නත් ඉස්සෙල්ලා ලංකා සම සමාජ පක්ෂයේ නියෝජනයකවරින් තමයි 1977 යාපහුව මැතිවරණ කොට්ටාසේ තරංගල්ල තියෙන්නේ. ඉන් පසුව එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනුව සංවිධානයේ ලේකම්මා උපසභාපතිට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම යාපහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවර හැට කටයුතු කරමින් 1994 ඉඳලා අපේට මතක වේද 2019 දක්වාම එතුමා විවිධ තනතුරු දරමින් තමන්ගේ ප්‍රදේශයේ ජනතාවට සේවය කරා. ඉතින් විශේෂයෙන්ම මම මේ ගරු සභාවේ අවධානයටම කරන්න ඕන එදා අපිට මතකයි ගරු මන්ත්‍රීතුමනි අපේ වෙරළ තීරයේ ප්‍රදේශ සුනාමියට අහු වුණා. ඒ සුනාමියට අහු වුණාට පස්සේ මට මතක විදිහට තෙල්වත්ත ප්‍රදේශයේ සුනාමි කෞතුකාගාරයක් හදන අපි මුල්ගල් තිබ්බා. හැබැයි අපිට ඒ කටයුත්ත කරගන්න හම්බුනේ නැහැ. නමුත් ටීබී ඒකනායකතුමා මේ රටේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා හැටියට පත් වුණාට පස්සේ එතුමාට මේ කාරණේ කිව්වට පස්සේ එතුමා ඉතාම සාවධානව අපේ අදහසට කන් දීලා එදා මුල් ගලකට විතරක් සීමා වෙලා තිබිච්ච සුනාමි කෞතුකාගාරය සම්පූර්ණ කරන්න අපිට උදව් කරා. ඉතින් ඒක මම හිතන්නේ ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන අද ඒක අපිට අමිහිරි අත්දැකීමක් වුණත් මම හිතන්නේ සුනාමි කෞතුකාගාරය දැක්කම එදා ඒ ඇතිවෙච්ච තත්ත්වයන් අපිට මතක් කරන අදටත් විදේශ සංචාරක විශාල ප්‍රමාණයක් ඒ ස්ථානට පැමිණෙනවා. ඒ සම්බන්ධයෙන් එතුමට ගරු කරන්න ඒ වගේම මම හිතන්නේ එතුමා සංස්කෘතික අමාත්‍යවරයා හැටියට කටයුතු කරමින් හිටියේ කාලේ තමයි සිංහල ශබ්දකෝෂය හා විශ්වකෝෂය ප්‍රථම වතාවට අන්තර්ජාලයට එකතු කරේ. ඒ වගේම මහාවංශය සම්පාදනය කිරීමට වෙනම කමිටුවකුත් එතුමා ඇති කරා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ එතුමායේ කරපු වැඩපිළිවෙල පිළිබඳව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් එතුමා ඇතුළේ සියලු දෙනාට අජරාමර නිවන් සුවය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම ඒ පවුල්වල සියලු දෙනාටත් අපේ ශෝකය ප්‍රකාශ කරනවා. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි මම ඔබතුමාගෙන් අවසරයක් ඉල්ලනවා. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කය නියෝජනය කරපු මතර අපි කාටත් විශාල දේශපාලන අධ්‍යක්ෂින් සම්බාරක් ලබා දීපු අපි බෙහෙවින් ගරු කරපු අපේ බද්දගම සමිතනායක හාමුදුරුවෝ අපි නොහිතපු අවස්ථාවක අපි අතරින් එතුමා වියෝ වුණා. ඉතින් ඇත්තටම එදා එතුමා 1952 සැප්තැම්බර් 14 වෙනිදා බද්දගම ඕපාත නයිදුව වත්තේ තමයි ඉපදලා තියෙන්නේ. ඊට පස්සේ එතුමා 1965 ජුනි 24 වෙනිදා පැවිදිවට පත් වෙනවා. ඊට පස්සේ 1972 ජුනි 25 උපසම්පදාට ලක් වෙනවා. අපේ ගණේගම සිරි සරණංකර නායක හමුදුර ශිෂ්‍යරත්නයක් බද්දගම රතනසාර විදුහලෙත් රතනසාර පිරිවෙනෙත් උන්වහන්සේ අධ්‍යාපන හදලා 1976 ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එතුමා උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලෙත් ඒ ශිෂ්‍ය අරගලවලට ලොකු නායකත්වයක් ලබා දෙමින් ඉදිරිපෙළ සටන්කරුවෙක් හැටියට කටයුතු කරන්නේ. ඉතින් එහෙම කරනකොට එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ යම් සිද්ධියක් වෙන ක්‍රිස්ටෝපර් ජයතිලක කියන පුද්ගලගේ මරණයක් සිද්ධ වෙනවා. ඒ මරණයට බද්දගම සමිතනායක හාමුදුරුවෝ ඍජුවම සම්බන්ධයි කිය උන්වහන්සේ සිරබාරට පත් කළා. උන්වහන්සේගේ ශිෂ්‍යභාවයත් අහෝසි කරනවා. ඊන් පස්සේ මෙතන වාසුදේව නානායක්කාර අපේ ගරු නායකතුමන් ඉන්නම අතර ඔබතුමා දන්නා පැහැදිලිවම ඊන් පස්සේ බැටිවිරකෝන් මැතිතුමල්ලා වාසුදේව නානායක්කාර මැතිතුමල්ලා මූලික වෙලා ඒ දීර්ඝ නඩු විභාගයෙන් පස්සේ උන්වහන්සේ නඩුවේ නිදහස් වුණත් උන්වහන්සේට තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කරගන්න අවස්ථාවක් ඒ රජය ලබා දෙන්නේ. එවකට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මූලික වෙලා උන්වහන්සේට ලබා දෙනවා ලුම්බා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක්. නමුත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. නමුත් කොහොම වුණත් අවසානයේදී උන්වහන්සේ එංගලන්තෙට ගිහිල්ලා එංගලන්තයේ ලැංකෂර් විශ්වවිද්‍යාලයෙන් උන්වහන්සේ උපාධියක් ලබා ගන්නවා. ඒ මේ මේ කම්පැරටිව් රිලිජස් ඇන්ඩ් තර්ඩ් වර්ල්ඩ් ඩිවලොප්මන්ට් කියන උපාධිය උන්වහන්සේ ලබා ගන්නවා. ඒක ලබා ගත්තට පස්සේ උන්වහන්සේ ආපහු ලංකාවට වැඩමවලා උන්වහන්සේ නවතවතාවක් නවසම සමාජ පක්ෂයත් එක්ක ගරු වාසුදේව නානායක්කාර මැතිවත් එක්ක මම හිතන්නේ දීර්ඝ දේශපාලන ගමනට මුල පුරනවා. එහෙම මුල පුරමින් 1991 උන්වහන්සේ බද්දගම ප්‍රාදේශ සභාවට තරඟ කළ මනාප 3000ක් අරගෙන උන්වහන්සේ ඒකේ මන්ත්‍රීවරයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ 1996 උන්වහන්සේ බද්දගම ප්‍රාදේශ සභාවේ උපසභාපති බවට පත් වෙනවා. ඊන් පස්සේ උන්වහන්සේ අපිත් එක්ක දීර්ඝ කාලයක් අපිත් එක්ක දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් කටයුතු කරන. ඒ හැම අවස්ථාවෙම අපි දැකපු එක කාරණයක් තමයි උන්වහන්සේ කුලය, දේශපාලනය, ජාතිය, ආගමේ කිසිවක් බැලුවේ නැහැ. උන්වහන්සේ අසාධාරණයට එරෙහි වෙන්න ඕන තැන ඉතාම ඍජුව නැගී හිටියා. අපේ දිස්ත්‍රික්කේ නායක හැට කඩතු කරපු ගරු රිචඩ් පත්‍රමැතිතුමා, දොරංගුණ ඇමතිතුමාලත් එක්ක එක පෙළට ඉඳගෙන අපේ දිස්ත්‍රික්කේ ජනතාවගේ ප්‍රශ්න විසඳ ගන්න උන්වහන්සේ ලොකු ශක්තියක් අපිට ලබා දුන්නා. අපි ඒවකට අංකුර දේශපාලඥයෝ හැටියට අපිට උන්වහන්සේ ලොකු ආදර්ශයක් අපිට ලබා දුන්නා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මම හිතන්නේ අපි කියන්න ඕන පැහැදිලිම එදා සුනාමි අවස්ථාවෙත් උන්වහන්සේ අපිට විශාල ශක්තියක් ලබා දුන්නා අපේ ගම්මාන වලට ඇවිල්ලා. ඒ වගේම උන්වහන්සේ මං හිතන්නේ සිංහල බෞද්ධයා අතර තරමටම උන්වහන්සේ අපේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව අතර ලොකු ජනප්‍රියභාවයක් ලබා හිටපු අපේ නායක හාමුදුරුවන් වහන්සේ නම. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඒ කරපු වැඩ කොටස් ප්‍රමාණ ඉතින් ඇත්තරම අපි අහලා තියෙන විදිහට එදා උන්වහන්සේ එංගලන්තේ ඉඳලා වැඩියේ මේ රටේ භීෂණ කාලයක් තිබිච්ච කාලේ 1988-86 කාලේ උන්වහන්සේ ඒ ප්‍රශ්නවලට ඒ භීෂණ කාලේ අතුරුදහන් කරන්න කටයුතු කරපු තරුණන්ගේ ප්‍රශ්නවලට ඍජුවම සම්බන්ධ වෙලා ඒ තරුණයන්ගේ දුක සපහල් බල විශාල වැඩ කොටසක් මේ අපේ ජනතාව වෙනුවෙන් කළා තියෙනවා. ඉතින් එතෙන්දී උන්වහන්සේ ඇත්තරම ඒ සියලු වැඩ කොටස් කරමින් ඉතාම ආදර්ශමත් වැඩ කොටස ආදර්ශමත් ජීවිතයක් ගත කරපු යතිවරණ වහන්සේ නමක්. උන්වහන්සේ දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන්, ආගමික වශයෙන් මම හිතන්නේ ගාල දෘෂ්ටිකට විතරන්නේ මුළු මේ රටටම ලොකු ශක්තියක් ලබා දීපු දේශපාලන නායකයෙක් පැත්තකින්. නමුත් අවාසනාවට වගේ උන්වහන්සේ අපිට මේ සේවය සලසමින් සිටියදී උන්වහන්සේ කොවිඩ් වසංගතයට ගොදුරු වුණා. අපිට මතකයි ඒ කාලෙදී අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ උන්වහන්සේ පිළිබඳව නිරන්තර සුවබැලීමක් කරා. ස්වාබැලීම් කළ උන්වහන්සේට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙන්න කටයුතු කරා. නමුත් කොහොම වුණත් සියලු දේ අනිත්‍යයි කියලා ආපහු නැවතවතාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නියතයක් බවට පත් කරමින් උන්වහන්සේ අපිටම බිය වුණා. දෙතන්නේ බම් විශේෂයෙන්ම ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ අවස්ථාවේ මම හිතන්නේ අපිට ලොකු ශක්තියක් ලබා දුන්නා. උන්වහන්සේ ඇත්තරම දේහපවා නිදාස් කරන්න ලැබෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ ඒ රෝහලේ බිලක් තිබුණා. මට මතක විදිහට රමේෂ් පතන මැතිතුමාලා අපි සියලු දෙනාම සම්බන්ධ වෙලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් දැනුවත් කරුවා. පස්සේ උන්වහන්සේ එතුමන් මූලික වෙලා ඒ රෝහල් බිල නිදාස් කළාට පස්සේ තමයි උන්වහන්සේගේ දේහ අපිට ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් මට කොහොමද කියන්න තියෙන්නේ සම්මිත නායක හාමුදුරේ කරපු වැඩ කොටස අපිට අතිවිශාල අපේ දිස්ත්‍රික්කයක ඒ හිස්තන පුරවන්න බෑ. ඒ නිසා උන්වහන්සේට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපේ ශෝකය ලංකා සමසමාජ පක්ෂයටත්, ඒ වගේම උන්වහන්සේගේ දායකයොන්ට, ඒ වගේම උන්වහන්සේගේ ඥාතීන්ට, උන්වහන්සේගේ බැතිමතුන්ට ඒ සියලු දෙනාට පුද කරන්නේ කියන ඉල්ලීමත් කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්තයි.
මීළඟට ගරු වාසුදේව නානාකාර මැතිතුමා, ඕඩ ප්ලීස්. මුලාසනයට ගරු විරසමන විරසිංහ මැතිතුමාට ආරාධනා කරනවා.
වාසුදේව නානාකාර මැතිතුමා සභාව මත
ඍෂභාවතුමනි, ඔබතුමා මුලසුනේ ඉඳිද්දී අද මට මේ වචන කීපය කතා කරන ලැබීම ගැන මට ලොකු තෘප්තියක් තියෙනවා. මොකද අපි දෙදෙනා එක වගේ ගරු කරපු චරිතයක් වූ ගරු අපේ සමිත නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අද ඉදිරිපත් වෙන සංවේග යෝජනාව ගැන අපිට මැදිහත් වෙන්න ලැබෙන අවස්ථාව නිසා. ඒ වගේම නොඅඩුව අද අපේ මේ සභාවේ හිටපු ගරු මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ගැන මේ සංවේග යෝජනා ප්‍රකාශ වෙනවා, ඉදිරිපත් වෙනවා. ගරු චන්ද්‍ර කුමාර් විජයගුණවර්ධන හිටපු මන්ත්‍රීතුමා, ගරු ටීබී ඒකනායක හිටපු පාර්ලිමේන්තුමන්තුමා, ගරු තුරේ රත්නසිංහම් හිටපු පාර්ලිමේන්තුමන්තුමා, අපේ ගරු පූජ්‍ය සමිත නායක ස්වාමීන් වහන්සේ ගැන මම ඒ සිව් දෙනා වෙනුවෙන්ම ඉදිරිපත් වෙන සංවේග යෝජනාවට මගේ පක්ෂයේ වශයෙන්
මා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් අපේ හිස නමා ඒ සිව්දෙනාටම ආචාර කරනවා. ඒ සිව්දෙනාම ඉටු කරපු සේවය සම්බන්ධයෙන් මේ ගරු සභාවේ මන්ත්‍රීවරුන් හැටියට. දැන් මම කැමති ගරු ටීබී ඒකනායක හිටපු මන්ත්‍රීතුමා ගැන වචනයක් කියන්න. විශේෂයෙන් අනෙක් ගරු මන්ත්‍රීතුමන්ලා මේ ගරු ටීබී ඒකනායක හිටපු මන්ත්‍රීතුමා ගැන කියන ලද බොහෝ කරුණු අපිත් අනුමත කරනවා. මතක් කරන ලද බොහෝ සිදුවීම් අපිත් අනුමත කරනවා. එසේ කියමින් ඒ අයගෙන් කියවුණු කරුණු වලට අමතරව මම කැමති එතුමාගේ චාම් බව ටීබී ඒකනායක මැතිතුමා පුදුම චරිතයක්. ඒ වගේ චරිතයක් මම මේ පාර්ලිමේන්තුවේ හිටපු දීර්ඝ කාලය තුළ මට මුණගැහෙන්නට ලැබිලා නැහැ. එතුමාගේ තරුණ කාලයේ එතුමා ලංකා සම සමාජ පක්ෂයෙන් තරණ කරන ස්ථමයේ මමත් සම සමාජ පක්ෂයේ කෙනෙකු හැටියට එදා එතුමා සමග ඒ මැතිවරණ කටයුතු වල යෙදුණා. එතුමාගේ ගැමි බව එතුමා වුවමනාවෙන්ම තමන්ට සහජයෙන් ලැබුණු ඒ ගැමි ආර නිරන්තරයෙන්ම එතුමාගේ චරිතයෙහි විදහා දැක්වුණා. ඉතාම මට සිලුට්ටු පුද්ගලේ ඉතාමත්ම මුදුමොලොක් චරිතයක්, ඉතාම සංවේදී පුද්ගලේ. එහෙම බැලුවහම අපට එතුමාගේ ආදර්ශවත් චරිතය එක්තරා විදියකට මේ දිනවල අපේ පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීතුමන්ට එල්ලවන චෝදනාවලට පිළිතුරු ප්‍රකාශයක් හැටියට සලකන්නට පුළුවන්. එතුමාගේ වාමාංශික බව ශිෂ්‍ය කාලයේ ඉඳලම නොඅඩුව එතුමා විදහා දැක්වුවා. ඒ නිසාම ලංකා සම සමාජ පක්ෂයට එතුමාගේ සම්බන්ධය ඇති වුණා. එතුමා ජීවත් වුණ අතර හිටියානම් මේ දන් අද ඇතිවෙමින් තිබෙන බෙදීම් වෙන්වීම් අතර එතුමා ප්‍රමුඛ චරිතයක් වනවා නොඅනුමානයි. ඒ බෙදීම් ඇති වී තිබෙන්නේ අද විවිධ දේශපාලන මතිමතාන්තර දෘෂ්ටිවාදයන් අනුව. ඒ නිසා එතුමා මේ බෙදීම් වලදී මුලපිරීමක ඉන්න තිබුණු චරිතයක්. ඊළඟට කලාත්මක භාවය අතින් එතුමාගේ ඒ ගැන කියවුණා ඕන තරම්. ඔහුගේ හැකියාව කතෘවරයෙක් හැටියට, ඔහු සංස්කෘතික මැදිහත්වූරිය, රාජ්‍ය මැදිහත්වූරිය, නියෝජ්‍ය මැදිහත්වූරිය දරූ කාලයේ ඉටු කරපු මහා මෙහෙවර මේ ඔක්කොම කියවුණා. සම මේවා නැවත කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු ඉතා විශාල නිර්මාණාත්මක දේ කළා. ඒ නිර්මාණාත්මක දේ තමයි ඔහුගේ තිබුණු විශේෂත්වය. අන් කෙනෙක් නොගිය මගක අලුත් මගක් හොයාගෙන නව මගක් හැමතිස්සෙම එතුමා පෙන්නවා. මේ ඇමති ධූරයේ ධර්ම කාලයේත් එතුමාගෙන් ඒ විශාල මේවර ඉටු වුණා. ඇමතිවරයෙකුගේ ස්වභාවය, ඇමතිවරයෙකුගේ ගති ලක්ෂණ එතුමා විදහා දැක්වූයේ පුදුමාකාර නව ආදර්ශයක් හැටියට. මට මතකයි එතුමා අටමගලය ඇඳ පෙන්නවා. අටමගලය ගැන කතාවක් ඇති වුණා එක සංවාදයක, රූපවාහිනී සංවාදයක. ඒ වෙලාවේ මේ අටමගලය කියන්නේ කුමක්ද කියන එක එතුමා අපූර්වට ඇඳලා පෙන්නුවා. මෙන්න මේකයි අටමගලය කියන්නේ. එදා තමයි බොහෝ දෙනෙක් මේ අටමගලය කියන එක කතාවට පාවිච්චි වුණාට ඇත්තටම අටමගලය කියලා හැඳින්වෙන්නේ කුමක්ද කියලා දැනගත්තා. ජනතාවතගේ හදවතට ඉතා සමීප වූ පුද්ගලෙක්. ඒවගම එතුමාට ජනතාවගේ හදවත නිරන්තරයෙන්ම උණුසුම්ව දැනුණු චරිතයක්. භාෂාව ගැන, දේශීය භාෂාවන් ගැන ඔහුගේ පුදුම ලැදියාවක් තිබුණා. මේ දේශපාලනයේ නිතරම මතුවෙන දෙයක් තමයි මේ ජාතිවාදය. ජනවර්ගයන් අනුව ඇතිවෙන විවිධ ස්ථාවරයන් ගැනීම. මෙතුමා සමසමාජ උරුමය ඇති කෙනෙක් හැටියට කවදාවත් කුමන පක්ෂයක ඉන්පසු හිටියත් ජනවර්ගයන් අතර හෝ ආගමික කණ්ඩායම් අතර ඇතිවෙන විවිධ මතවාදයන්ට කවදාවත් එතුමාගෙන් දායකත්වයක් ලැබුණේ නැහැ. සිංහල ගැමි වහර අතින් එතුමා පුදුම චරිතයක් හැටියට අපට ලබා දුන්නු බොහෝ දේ අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ගැමි වහරට පණ දුන් පුද්ගලයෙක්. ඔහු ඇත්තටම අපිට අද දවසේ මේ චෝදනාවට ලක්වන මන්ත්‍රීවරුන් පිළිබඳ අරගලයේ ප්‍රකාශයන්ට ඉතාම පැහැදිලි පිළිතුරක්. ඔහුගේ ජීවිතයේ ඔහුට කිසියම් ආදායමක් දේපලක් එකතු කරන්නට බැරි වූ බව කියා තිබෙනවා මෙතන කියවුණු ප්‍රකාශවල. මම හිතන්නේ ඒක තමයි මන්ත්‍රීවරයෙක් වෙනවාය, මහජන නියෝජ්‍යයෙක් වෙනවාය කියන එකේ අර්ථය. තමන්ගේ මුළු ජීවිතය මහජනයාගේ ජීවිතයත් එක්ක එකට බැඳ මහජන ජීවිතයේ උවමනාවන් වෙනුවෙන් තමන්ගේ කැපවීම, ඒ වැනි කැපවීමක් ඇති කාටවත් දේපල හම්බ කරන්නට හෝ මිල මුදල් එකතු කරන්නට හෝ පුළුවන් කමක් නැහැ. ඉතින් මට හරි දුක හිතෙනවා සමහර වෙලාවට කියනකොට මේ මන්ත්‍රීවරයා කිසිම දූෂණයක් හම්බ කිරීමක් නොකරපු කෙනෙක් කියලා. අනේ දෙවි හාමුදුරුවනි, ඕක කියන්නත් දෙයක්ද කියලා අපේ TB වැනි චරිතයකින් අපට හන නගා කියනවා. ඕකත් කියන්නත් දෙයක්ද? අපි ලැබූ තෘප්තිය අපි ලැබුවේ TB වැනි චරිත මන්ත්‍රීවරු වෙන්නේ මහජන නියෝජ්‍යයෙන් වෙන්නේ මහජනයාගේ නියෝජනයක් හැටියට, මහජනයාගේ යහපත, මහජනයාගේ උවමනායපාකම් හඬනගා කියන්නට මතු වූ පුද්ගලයන් නැටිය. ඉතින් එබඳු පුද්ගලයෙකුගේ ජීවිතයේ වටිනාකම තිබෙන්නේ ඔහු ලබන අධ්‍යාත්මික තෘප්තියයි. මේ මෙතන මහජන නියෝජ්‍යයෙන් මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. වෙන කිසිම දෙයක් නැහැ. මේ ගෞරවයත් නෙමේ, මේකෙන් ලැබෙන්නා වූ තාන්නමානත් නෙමේ, තනතුරුත් නෙමේ, හුදු ආධ්‍යාත්මික තෘප්තිය. මේ තමයි මේ චරිතවල තිබුණු ලක්ෂණය. මම දැන් ගරු අපේ බද්දිකම ගරු සමිත නායක හාමුදුරුවෝ ගැන කිව යුතුයි. අපේ දැසට කඳුළු බිඳු උනන්නට පටන් ගන්නවා උන්වහන්සේ ගැන කතාව කියන්න පටන් ගන්නකොට. මම උන්වහන්සේ ගැන අපේ ගරු මොහන් සිල්වා අමාත්‍යතුමා කළ ප්‍රකාශ සියල්ලක්ම අනුමත කරමින් ඒ තොරතුරු විස්තර නැවත කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහුගේ චරිතයේ ප්‍රධාන ලක්ෂණය වුණේ උන්වහන්සේගේ එඩිතරකම. නිර්භයව, යුක්ති සහගත, සාධාරණ ජනතා ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීම, ඒවාට විරුද්ධව එන්නා වූ ප්‍රතිවාදීන්ගේ බලය මෙල්ල කිරීමේ හැකියාව, ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ අද උන්වහන්සේගේ නම නොමැකී පවතින බව අපි කවුරුත් දන්නවා. ශිෂ්‍ය ව්‍යාපාරයට එදා එල්ල වුණු මැරවර තර්ජනව ඉදිරියේ උන්වහන්සේ නොබියව ඉදිරිපත් වී ක්‍රියා කරපු ආකාරය ශිෂ්‍ය සංගතිය තුළ අදත් අමතක නොවී තිබෙනවායි කියා මා විශ්වාස කරනවා. උන්වහන්සේගේ හදවතේ තරම් විශාලයි. ජනයා වෙනුවෙන්, දුක්පත් මිනිස්සු වෙනුවෙන්, දුක්බර පවුල් වෙනුවෙන්, ඒ අය වෙනුවෙන් යමක් කරන්නට උන්වහන්සේ නිතරම මාර්ගයක් හෙව්වා, යම් ත්‍යාගවන්තයන් හෙව්වා. මම ඒ හාමුදුරන්ට කිව්වා, අපේ හාමුදුරනේ අපි දෙන්න හරි සමීපයි, අපි කල්යාණ මිත්‍රයෝ. මං කිව්වා, හාමුදුරනේ ඔක කල්ල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොච්චර මිනිස්සු ඉන්නවද දුප්පත්කමින් පෙළෙන හා අද ජීවිතේ එකට ගැට ගහ ගන්න බැරුව. ඉතින් ඔය ඔක්කොමගෙම ඉල්ලීම ඔබ වහන්සේට බද්දගම ඉන්න කට්ටියකවත් කල්ල ඉවර කරන්න පුළුවන්ද? ඒ වුණත් සහෝදරයා, මට බෑ බලන් ඉන්න, මට බෑ දරා ගන්න. මම දැක්කා ඒ ගෙදර තියුණු දුප්පත්කම. මම කොහොම හරි ඒ ගෙදරට මෙන්න මෙවැනි දෙයක් කළ යුතුයි. ඉතින් කොච්චර හාමුදුරන්ට කිව්වත් හාමුදුරන්ගේ හදවතේ තිබුණු විශාලත්වයේ තරම් හාමුදුරුවන්ගේ අතේ ආදායම් තිබුණේ නැහැ. ඒ ආදායම් කොහෙන් හරි හොයාගෙන කාගෙන් හරි ඒ පවුල් වලට පිළිසරණක් වීම උන්වහන්සේගේ ජීවිතයේ මූලික ලක්ෂණයක් වුණා. හැමදාම උදේට උන්වහන්සේ නැගිටලා හොයාගෙන යන්නේ, කාටද මං පිළිසරණක් වෙන්න පුළුවන්? මගේ ගමේ, තමන්ගේ ගමට සේවය කරන්නට තමන් තැමුණු ඉඩකඩ මදි වුණා. උන්වහන්සේ ජීවත් වූ කාලේ අපට මදි වුණා. උන්වහන්සේ අපේ නවසම සමාජ පක්ෂයෙන් ආරම්භ වී පසුව ලංකා සම සමාජ පක්ෂයත් එක්ක අපිත් එක්ක එකගත්වෙන් එකතුයි. උන්වහන්සේ පාර්ලිමේන්තුවේ නියෝජනයට පත්වුණු දවසේ මේ රටේ අලුත් ඉතිහාසයේ එක්තරා සටහනක් ලියවුණාය කියලා මම විශ්වාස කරනවා. ඕනෑම අවස්ථාවක, ඕනෑම ජනතා ව්‍යාපාරයක යම් ප්‍රචණ්ඩත්වයකට මූණ දී යුතු වුණා නම් එතන උන්වහන්සේගේ ඒ මහා පෞරුෂය සහිත ඒ චරිතය එතන විද්‍යාමාන වුණා. උන්වහන්සේ නිරන්තරයෙන්ම කොයි තැනත් ඉදිරිපත් වී ඉටු කරපු ඒ නායකත්වයේදීම යම් අභියෝගයන් මතු වෙනකොට ඒ අභියෝගයන්ට මූණ දීපු ආකාරය, ඒවා ගැන මම හිතන්නේ මේ සමකාලීනව ජීවත් වෙච්ච පරම්පරාව හැමදාම කතාන්දර හැටියට ඒවා තමන්ගේ දරුවන්ට කියනවා නොඅනුමානයි. මම ඊට වඩා කරුණු දැක්වීමට මම බලාපොරොත්තු වෙන්නේ. ගරු සමිති හිමියන්, මගේ කල්යාණ මිත්‍රයෙක් හැටියට උන්වහන්සේගේ ජීවිතයෙන් අපි ලැබූ ආභාෂයක්, උන්වහන්සේගේ ජීවිතය මේ සමාජය වෙනුවෙන් කැප වූ ප්‍රමාණයක් පිළිබඳ උන්වහන්සේට අපගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රණාමය මේ අවස්ථාවේදී අපි පුද කර සිටිනවා. ඒ වගේම ගරු TBA නායක මගේ මිත්‍රයාගේ ඒ මතකයන් සියල්ලටම අපේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ඒ ගෞරවනීය සම්මානය පුද කර සිටිනවා. ආචාර්ය පුද කර සිටිනවා. ඒ අතර ඒ දෙපළටම ඔවුන්ගේ ජීවිතයේ මරණින් මතු තිබෙන්නා වූ අපේක්ෂාවන් ඒ පරිද්දෙන්ම ඉටු වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගරු විජය ගුණවර්ධන හිටු මන්ත්‍රීතුමාගේ, ඒ වගේම ගරු තුරේ රත්න සිංහම් මන්ත්‍රීතුමාගේ ඒ සියලු දෙනාගේම පවුල්වල අද මෙහි පැමිණ සිටින එම පවුල්වේ පවුල්වල සමාජිකයන්ටත් ඒ අය වෙනුවෙන් අද මේ සභාවේදී මගේ ගෞරවය, ඒ වගේම අපගේ ආදරණීය සීවටනය මේ චරිත පිළිබඳව සතහන් තබමින් මානිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. හොන්රබල් සෙල්වල් නඩක්කල නාදන්.
நன்றி சபைக்கு தலைமை தாங்கும் தலைவர் அவர்களே, இன்றைய அனுதாப பிரியன்றையிலே காலஞ்சென்ற கௌரவ சந்திரகுமார விஜயவர்த்தன, காலஞ்சென்ற கௌரவ TP ஏகநாயக, வணக்கத்துக்குரிய கௌரவ பத்தேகம சமித்த தேரர் இவர்களுக்கு அவர்களுடைய குடும்பங்களுக்கு எங்களுடைய ஆழ்ந்த அனுதாபத்தை தெரிவிப்பதோடு அவர்களுடைய சேவை என்பது மக்களை சார்ந்ததாக இருந்திருக்கும் என்று நான் கருதுகிறேன். அந்த வகையிலே அவர்களுக்கு எனது தமிழ் தேசிய கூட்டமைப்பின் சார்பாகவும் எங்களுடைய சார்பாகவும் ஆழ்ந்த அனுதாபத்தை தெரிவித்துக் கொள்கிறேன். அடுத்ததாக கௌரவ துரைரத்னம் சிங்கம் அவர்கள், அவரை நான் அண்ணன்றுதான் அழைப்பது வழக்கம். உண்மையிலே அவருடைய மறைவு எங்களுக்கெல்லாம் பாரிய ஒரு இழப்பாக காணப்பட்டது. ஆனால் அவருடைய மறைவு என்பது உண்மையிலே அவரை நேரடியாக பார்த்த நாங்கள் இந்த கொரோனா என்ற துன்பகரமான இந்த செயல்பாட்டிலே அவருடைய மறைவு வந்தது என்பது எங்களால் ஏற்றுக்கொள்ள முடியவில்லை. காரணம், அந்த சந்தர்ப்பத்திலே அவருடைய உடலை கூட பார்க்க முடியாத துப்பாக்கிய நிலை எங்களுடைய தமிழ் தேசிய கூட்டமைப்பின் நாடாளுமன்ற உறுப்பினர்களுக்கு இருந்தது என்பதை இங்கு எடுத்துக் கூற வேண்டும். அந்த வகையிலே பல மனவருத்தத்தோடு எங்களுடைய அஞ்சலியை நாங்கள் செலுத்தியிருந்தோம். அண்ணனை பொறுத்தமட்டிலே உண்மையிலே ஒரு சாதுவானவர் என்றாலும் சாது மிரண்டால் காடு கொள்ளாது என்று சொல்லுவார்கள். அவருக்கு சில சமயங்களிலே கோபம் வந்தால் அடக்க முடியாது. எங்களோடு அவர் பாராளுமன்ற உறுப்பினராக வருகின்ற காலத்தில் கூட நாங்கள் கூட அவரோடு பயணித்திருக்கிறோம். நான் குழுக்களின் பிரதி தலைவராக இருக்கின்ற போது எனது 10 பேனல் மெம்பர்களே அவரும் ஒருவராக கடமையாற்றியிருக்கிறார். மிக திறம்பட தனது இந்த அக்கராசனத்திலே அவருடைய ஆளுமை என்பது மிக வெளிப்படையாக காணப்பட்டது. அதேபோல அவருடைய கல்வி சேவை என்பது ஆரம்பத்திலே அந்த எங்களுடைய திருவண்ணாமலை மாவட்டத்திலே எங்களுடைய இளைஞர் யுவதிகளுடைய கல்வி கண்ணை திறப்பதற்கான முயற்சிகளை அவர் அந்த காலத்திலே செய்து வந்திருந்தார் என்பது அங்கு போகின்ற போது பல விடயங்களை அந்த கல்வி சார்ந்த இளைஞர்கள் யுவதிகள் இவரை பற்றி புகழாரம் சொல்லுகின்ற ஒரு நிலையை நாங்கள் திருவண்ணாமலையிலே பார்க்க முடியும். மேலே திருவண்ணாமலையிலே அவருடைய இழப்பு இன்றைக்கு அந்த மக்கள் அந்த பிரதேசத்திற்கு பாரிய ஒரு இழப்பாக காணப்படுகிறது. உண்மையில் பல விடயங்கள், பல வெளிநாடுகள் கூட நான் அவரோடு சென்றிருக்கின்றேன். அந்த வகையிலே அண்ணன் அவர்களுடைய அந்த இழப்பு என்பது திடீரென்று இறந்து விட்டார் என்று சொன்னால் நம்ப முடியவில்லை. அவருடைய செயல்பாடுகள், இந்த நாடாளுமன்ற உறுப்பினர் என்ற அடிப்படையிலே அவர் பல கனவுகளை சுமந்தவராக எங்களுடைய இனப்பிரச்சினை தீர்வுக்கான ஏக்கத்தோடு நான் என்னை சந்திக்கின்ற போதெல்லாம் என்ன எப்படி எங்களுடைய மக்களுக்கு ஒரு தீர்வு வரவில்லை என்றெல்லாம் ஆதங்கப்படுகின்ற ஒருவராக காணப்பட்டார். அதற்காக முழுமையாக உழைத்தார். எங்களுடைய தலைவர் சம்பந்தன் ஐயாவோடு கூட அவர் பயணித்து அந்த அவருடைய அனுபவங்களை பெற்றவராக தன்னுடைய கடமையிலே மிக திறம்பட என்ன வேலை கொடுத்தாலும் அதை செய்கின்ற ஒரு வாய்ப்பு, ஒரு ஒரு சந்தர்ப்பத்தை உண்மையில என்ன போல கொடுத்தாலும் அவர் கெட்டித்தனமாக அதை முடிக்கின்ற ஒரு தன்மை கொண்டவர் என்பதை இங்கு நான் குறிப்பிட வேண்டும். அவர் பல கனவுகளை திருவண்ணாமலைக்கு செய்ய வேண்டும் என்ற கனவோடு இருந்தவர். உதாரணமாக பல பாலங்களை உருவாக்குகின்ற அல்லது திருவண்ணாமலையிலே கல்வி சமூகத்துக்கு சேவை செய்கின்ற பல முயற்சிகளை மேற்கொள்கின்ற போது அதிலே பல விடயங்கள் செய்யாமல் போனது அவருடைய அடிமனத்திலே ஒரு கவலையாக இருந்து வந்தது என்பதை நான் இங்கு குறிப்பிட வேண்டும். அந்த வகையிலே அண்ணனுடைய அந்த மறைவு என்பது எங்களுக்கு மட்டுமல்ல, திருவண்ணாமலை கூட அந்த மறைவை தாங்க முடியாமல் தத்தளித்தது என்பது குறிப்பிட வேண்டும். அந்த வகையில் இப்பொழுது திருவண்ணாமலையிலே ஒரு இடைவெளி அவர் இல்லாததால இன்றைக்கு இருந்து கொண்டிருக்கிறது. அந்த அந்த சந்தர்ப்பத்தை அவர் அவர் இழந்ததால திருவண்ணாமலை அவருடைய அந்த செயல்பாட்டை அவருடைய கடமையை அவர் இறந்ததால் இன்றைக்கு திருவண்ணாமலை மிக ஒரு ஏக்கத்தோடு அந்த மக்கள் இன்றைக்கும் இருந்து கொண்டிருக்கிற ஒரு சூழல் திருவண்ணாமலையிலே இருந்து கொண்டிருக்கிறது. ஆகவே அண்ணனுடைய செயல் அண்ணனுடைய அந்த பக்குவம் அந்த ஆளுமை உண்மையிலே பல விஷயங்களை அவரிடம் நான் கற்றிருக்கிறேன். அந்த பொறுமை என்பது அவரிடம் கற்கப்பட வேண்டிய ஒரு விடயம். இந்த பொறுமையின் ஊடாக பல பல பேரை சமாதானப்படுத்துகின்ற ஹக்கீம் அவர்கள் கௌரவ ஹக்கீம் அவர்கள் சொல்லுகின்ற போது அந்த பிரச்சனைகளை சமாளித்து ஒரு நம்பிக்கையோடு அவரை அழைத்து சென்ற ஒரு செயல்பாட்டை அவர் மிக சிறப்பாக எடுத்து சொன்னார் அந்த அவருடைய பேச்சில். இப்படித்தான் அவருடைய செயல்பாடுகள் இருந்தது. அமைதியாக இருந்தாலும் ஆளுமை கொண்ட ஒரு மாமனிதன். அந்த ஆளுமை கொண்ட மாமனிதனை நாங்கள் இழந்திருக்கிறோம். அந்த வகையிலே இன்றைக்கு ஈடு செய்ய முடியாத ஒரு அளவிற்கு எங்களுடைய துரைரத்னம் அண்ணன் அவர்கள் அவருடைய இழப்பு எங்களை எல்லாம் பாதித்திருக்கிறது என்பதை இங்கு குறிப்பிட வேண்டும். அதை அது மட்டுமல்ல எங்களுடைய அண்ணனுடைய குடும்பம் மகள் பிள்ளைகள் அம்மா இவர்கள் எல்லாம் இன்றைக்கும் அவருடைய அந்த அவருடைய இழப்பை தாங்க இயலாத ஒரு ஒரு தூணை இழந்திருக்கின்ற நான் நினைக்கிறேன். உலகம் தெரியாமல் பிள்ளைகளை அண்ணன் அவர்கள் வளர்த்தார்கள், கடமையோடு வளர்த்தார்கள். அரசியலும் அந்த குடும்பத்தையும் வளர்த்துவதற்கான பல இது எல்லாருக்கும் வராது. அந்த வகையிலே குடும்பத்தையும் நல்ல முறையிலே வளர்த்து அரசியலையும் நல்ல பேரை பெற்று இன்றைக்கு அவருடைய நினைவே இந்த நாடாளுமன்றத்திலே இந்த உயர் சபையிலே நாங்கள் நினைவு கூறுகின்ற ஒரு வாய்ப்பு உண்மையிலே அவருடைய செயல்பாட்டின் காரணமாக அவருக்கு கிடைத்த ஒரு கௌரவம் என்பதை இங்கு சொல்லிக்கொண்டு உண்மையிலே அவரை இழந்திருக்கின்ற அவருடைய பிள்ளைகள் அவருடைய மனைவி சொந்தங்கள் திருவண்ணாமலை மாவட்ட மக்கள் எங்களுடைய தமிழ் தேசிய கூட்டமைப்பின் ஆதரவாளர்கள் நாங்கள் உட்பட அவருக்கு எங்களுடைய அஞ்சலியை மரியாதையை சிரம் தாழ்த்தி நாங்கள் செய்து இந்த சந்தர்ப்பத்தை நாடாளுமன்றத்திலே அண்ணன் அவர்களுக்கு ஒரு கௌரவத்தை கொடுத்த ஒரு முயற்சியை செய்த சபாநாயகர் அவர்களுக்கும் நன்றியை சொல்லி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
Thank you very much.